maha rahatun wedi mang osse
සුබෝදෑසනක්. මහ රහතුන් වැඩිමඟ ඔස්සේ ධර්මය පැහැදිලි කරන පූජ්‍ය රාජකිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිරස FM පන්සිල් මළුව වෙනුවෙන් ලබා දුන් තවත් දුර්ලභ දහම් සාකච්ඡාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වන ලෙස මා ඔබ සියලුම දෙනාට ඇරයුම් කරනවා. මේ පින් වැඩෙන පින් වඩන වස්සාන සමය. ගරු ස්වාමීන් වහන්ස, කඨින වස්ත්‍රයක් පූජා කිරීම හා සාමාන්‍ය චීවර සියයක් පූජා කිරීම, මෙන්න මේ අවස්ථා දෙක දහමට අනුව අපට පහදා දෙන්න ස්වාමීන් වහන්ස.
මෙහෙමයි, දැන් ඔබතුමිය ප්‍රශ්නයක් යොමු කරන්නේ කඨින වස්ත්‍රයක් පූජා කිරීමත්, ඒ වගේම යම් පින්වතෙක් චීවර සියයක් පූජා කිරීමත් කියන කාරණේ වගේ දෙයක් එක හා සමාන ආනිසංසද කියන කාරණේ. ඒක නෝන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව අහසයි පොළොවයිගේ වෙනස් දෙයක්. මොකද කඨින චීවරය කියන්නේ එකක් අටමහා කුසලයක් බවට පත් වෙන එකක්. නමුත් චීවර පූජාව කොතනකවත් අටමහා කුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒතර කඨින වස්ත්‍රයක් පූජා කරද්දී නෝන මුලින් ස්වාමින්වහන්සේලා වස් ආරාධනා කරලා, ස්වාමින්වහන්සේලා වස් අදිෂ්ඨානය කරලා, ඒ අදිෂ්ඨානය කළා වූ වස් වලට අදාළව තුන් මාසයක් ගත කරලා, අතිරේක සිල්පදයන් ස්වාමින්වහන්සේලා ආරක්ෂා කරලා, ඒ වගේ මේ අතිරේක සිල්පදයන් නිසා ස්වාමින්වහන්සේලාගේ සීලේ ශක්තිය, සමාධියේ ශක්තිය, ප්‍රඥාවේ ශක්තිය ශක්තිමත් කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරන කාලෙක දෙන්නා වූ චීවරයක් තමයි නෝනා කඨින චීවරය, කඨින වස්ත්‍රය කියලා කියන්නේ. ඒ නිසා කඨින වස්ත්‍රයක් කියන කාරණේ තියනා වූ කුසලයක් සාමාන්‍ය චීවර පූජාවන් කොච්චර කළත් ලැබෙන්නා වූ ආනිසංසයත් නෝනා අහසයි පොළොවයි වගේ වෙනස් දෙයක්. මොකද කඨින වස්ත්‍රය අපි පූජා කරන මොහොතේ ස්වාමින්වහන්සේලාගේ සීලේ ශක්තියත් වැඩි, ඒ වගේම තුන් මාසයක් පුරාවට නෝනා ගිහි පින්වතුන්ලා පින්කම් සිද්ධ කරලා, ඒ පින්කම් නිසාම තමන්ගේ සීලේ ශක්තිය, සමාධිය ශක්තිය, දානේ ශක්තිය, සද්ධාවේ ශක්තිය, මෛත්‍රියේ ශක්තිය වර්ධනය කරගෙන තමයි කඨින වස්ත්‍රයක් පූජා කිරීම කරන්නේ. ඒ නිසා නෝනා කඨින වස්ත්‍රයක් කියන කාරණේ හැම වෙලාවම සාමාන්‍ය චීවර 1000ක් 10000ක් පූජා කළාටත් වඩා කඨින වස්ත්‍රයෙන් ලැබෙනා වූ ආනිසංස වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් කොච්චර ආනිසංස වැඩි වුණත් නෝනා අපි කඨින වස්ත්‍රයක් පූජා කරන්නේ සිල්පද දුර්වල කරගෙන. ඒ වගේම අපි කඨින වස්ත්‍රයක් පූජා කරන්නේ අකුසල් මූලයන් වඩමින් නම් නෝනා ඒවෙන් තියෙන ආනිසංස පක්ෂේ නම් දුර්වලයි. ඒක හොඳට තේරුම් ගන්න. මොකද වර්තමාන සමාජයේ හුඟක් පින්කම් සිද්ධ වෙන්නේ සීලෙන් දුර්වල භාවයටපත් වෙලා. කුසල් මූලයන්ගෙන් දුර්වල භාවයටපත් වෙලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පුද්ගලයන් 3 දෙනෙක් ඉන්නවා කියලා. පළවෙනි පුද්ගලයා තමයි නෝනා අදක්ෂයා කියලා කියන්නේ. ඒ අදක්ෂයා මොකද කරන්නේ? එයා පින්කම් සිද්ධ කරනවා, සුන්දර විචිත්‍ර පින්කම් සිද්ධ කරගන්නවා. ඒ සුන්දර විචිත්‍ර පින්කම් සිද්ධ කරන්නේ සීලෙන් දුර්වල භාවයට පත් වෙලා. අකුසල් මූලයන් වඩමින් තමයි යා පින්කම් කරන්නේ. මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදලින් තමයි යා පින්කම් කරන්නේ. කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව තමයි එයා පින්කම් කරන්නේ. එයා පින්කම් කළත් ලක්ෂ ගණන් වියදම් කළා පින්කම් කරනවා, ඒ පින විපාක දෙන්නේ සතර අපායේ උපත් තුලින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කොහොමද ඒක වෙන්නේ? එයා සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන අදක්ෂයන් වුණා. එයා පින්කම් කරලා දුගතියට වැටෙනවා. දැන් සස්ත්‍රීක දිව්‍යතලවල තුසිතේ යාමේ නිම්මාන රතිය වගේ දිව්‍යතලවල නෝනා දෙවියන් දිව්‍යාංගනාවන් වගේම දිව්‍ය තිරිසන් සතුන් ඉන්නවා. දැන් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන තිරිසන් සතුන් ඉන්නවනේ, ඒක වගේ දිව්‍යතල ආශ්‍රිතව තිරිසන් සතුන් ඉන්නවා. දිව්‍ය ඇතුන්, දිව්‍ය අජානීය අශ්වීන්, දිව්‍ය හාවුන්, දිව්‍ය මුවන්, දිව්‍ය පක්ෂීන් සූත්‍රගත ධර්මයේ අප්‍රමාණ මේවා සඳහන් වෙනවා. එතකොට මේ දිව්‍ය තිරිසන් සතුන් කියන්නේ කවුද නෝනා? පෙර ජීවිතයේ සිල්පද දුර්වල කරගෙන පින්කම් කළා වූ අයගේ ඊළඟ උපත. දිව්‍ය තලවල ඒ දිව්‍ය තිරිසන් සතුන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් ඉහළයි. මනුෂ්‍ය ලෝකයේ තිරිසන් සත්තු වගේ නෙමෙයි. දිව්‍ය තලයක දිව්‍ය ඇතෙක් පහළ වෙද්දී ඒගොල්ලන්ට මේ නලල්පට රත්තරණින් වැටිලා මේ දල්වලට කොපු වැටිලා එහෙම සුන්දරව ඒගොල්ලෝ පහළ වෙන්නේ නෝනා. දෙවියෙක් පහළ වෙනවා වගේ. මොකද ආයුෂයේ, වර්ණයේ, සැපේ, බලයේ ඉහළයි. ඇයි? පෙර ජීවිතේ පින්කම් කළා. විචිත්‍ර සුන්දර පින්කම් කළා. නමුත් සීලේ දුර්වලයි. කුසල් මූලයන්ගෙන් දුර්වලයි. මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදල. මොකද වර්තමාන සමාජයේ අප්‍රමාණ මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදලින් පින්කම් සිද්ධ වෙනවා. ඒ වගේම කර්මය කර්මඵල විශ්වාසයක් නැහැ. දන් දුන්නොත් මොනවද ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. සිල් රැක්කොත් මොනවද ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මෛත්‍රී වැඩුවොත් මොකද්ද ලැබෙන්නේ කියලා දෙන්නේ නැහැ. බත් පූජා කළොත් මොකද්ද ලැබෙන්නේ? සුන්දර ප්‍රණීත දෙයක් පූජා කළොත් මොකද්ද ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසාමන්න දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා ඉපදෙනවා. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවත් නොවනා දැන් අලුත් තිරිසන් සත්ත්ව සංස්කෘතියක් පැතිරෙනවා මිලා අධික තිරිසන් සත්ත්ව සංස්කෘතියේ නෝන. ඒ මිලා අධික තිරිසන් සංස්කෘතියේ බල්ලෙක්ගේ වටිනාකම 50000යි, පරවියේ ගිරවෙක්ගේ මාළුවෙක්ගේ වටිනාකම ලක්ෂයකට වැඩි, අලිපැටියෙක් එහෙම නැත්නම් අස්සපැටියෙක් ලක්ෂ 25කට වැඩි නෝන. මොකක්ද මේ මිලා අධික තිරිසන් සත්ත්ව සංස්කෘතිය කියන්නේ නෝන? මේ මිලා අධික තිරිසන් සත්ත්ව සංස්කෘතිය කියන්නේ පෙර ජීවිතයේ සුන්දර විචිත්‍ර පින්කම් කළා නෝන. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි සිද්ධ කලේ. අකුසල් මූලයන් වඩමිනුයි සිද්ධ කලේ. මිච්ඡා ජීවෙන් සොයාගත් මුදලිනුයි පින්කම් කලේ. සීලය දුර්වල නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න බෑ නෝන. මිනිස්සෙක් කියන තැනට යන්න බෑ. අන්න මිනිස් ලෝකයේ සුන්දර මිලාධික තිරිසන් සතෙක් වෙලා ඉපදෙනවා. ඒ ඉපදුනාට පස්සේ ආ සුන්දර ගෙදරක ලස්සන කූඩුවක තමයි ජීවත් වෙන්නේ. මිනිස්සෙක් නොකන්නා වූ ආහාරය ගන්නවා. සුඛෝපභෝගී වාහනවල ගමන් කරනවා. නෝනගේ ඔඩොක්කුවේ තමයි නිතරම ඉන්නේ. ඇයි? පෙර ජීවිතේ පින ශක්තිමත්. දැන් ගෙදර මෙහෙකාර දරුවෙක් ඉන්නවා. ඒ මෙහෙකාර දරුවාට කවදාකවත් නෝනා ළඟට යන්න බැහැ. නමුත් නෝනා අර බල්ලා නෝනාගේ ඔඩොක්කුවේ තමයි නිදාගන්නේ. එහෙනම් අර මෙහෙකාර දරුවාට වඩා මේ බල්ලාගේ වර්ණයේ සැපේ බලේ වැඩි. ඇයි වැඩි උනේ? පෙර ජීවිතේ සුන්දර පින්කම් කළා. නමුත් අර මෙහෙකාර දරුවා පෙර ජීවිතේ සිල්පද පහ රැක්කත් සුන්දර පින්කම් කළේ නැහැ. පින්කම් කළේ නැහැ. ඒ නිසා වර්ණයේ සැපේ බලේ දුර්වලයි. නමුත් මිනිස්සෙක් වුණා. නමුත් මේ සුන්දර බල්ලා මොකද කළේ? පෙර ජීවිතේ සිල්පද රැක්කේ නැහැ. නමුත් විචිත්‍ර පින්කම් කළා. අන්න පින විපාක දෙනවා. අන්න නෝනා එයා තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අදක්ෂයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා
කළා. ගරු ස්වාමීන් වහන්ස, සම්මා සම්බුද්ධ ශාසනයේ අදක්ෂයා පිළිබඳව ඔබ වහන්සේ අපට පැහැදිලි කළා.
එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂයෙකුත් ඉන්නවා නෝනා. ඒ දක්ෂයා මොකද කරන්නේ? එයා සිල්පද ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමින් සම්මා ආජීවෙන් සොයාගත් මුදලින් කර්මය කර්මඵල විශ්වාසයෙන් සුන්දර විචිත්‍ර පින්කම් කරනවා. එහෙම කරලා සුන්දර දිව්‍ය මනුස්ස ජීවිත ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ මනුස්ස ලෝකේදී ආ බලන්න නෝනා, සමහර මිනිස්සුයෝ ඉන්නවා කොයිසා මහේශාක්‍යද කියලා. කොයිසා ප්‍රභු ජීවිතයන් ගත කරනවද කියලා. ඇඳොත් ඇඳින්නේ දහස් ගාණක් වටින ඇඳුමක්. ආභරණයක් පැළඳුවොත් පළඳින්නේ ලක්ෂ ගාණක පළඳින දෙයක්. වාහනයක ගියොත් යන්නේ කෝටි ගාණක වටින වාහනයක්. ඉතින් මොකක්ද මේ සෞභාග්‍ය කියන්නේ නෝනා? පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන කළා වූ පින්කම් වල ඵලයයි. එයා දක්ෂයා. සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා එයා සුගතියට යනවා. ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන සැබෑම දක්ෂයෙක් ඉන්නවා. ඒ සැබෑම දක්ෂයා මොකද කරන්නේ? එයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරනවා. කුසල් මූලයන් වඩමින් පින්කම් සිද්ධ කරනවා. සම්මා ආජීවෙන් සොයාගත් මුදලින් පින්කම් සිද්ධ කරනවා. කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් කරලා නෝනා, එයා ඒ පින්කම් තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයන් අනිත්‍යභාවය දැකලා විදර්ශනා නුවණ ඇති කරගන්නවා. එහෙනම් ඔබ මේ කඨින පින්කමක් සිද්ධ කරද්දී ඒ කඨින පින්කමින් ඔබ අනිවාර්යයෙන්ම සුගතියට යනවා කියලා අපිට කියන්න බෑ. මොකද පින්කමක් කරද්දී මේ සම්මා සම්බුද්ධ ශාසනයක පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. කටින පින්කම් කරලා දුගතියට යන අප්‍රමාණ පිරිස ඉන්නවා නෝනා. මොකද කටින පින්කම වර්තමානයේ බලවත් ආකාරයෙන් තරඟකාරීවයි සිද්ධ කරන්නේ. ඒ තරඟකාරීව සිද්ධ කරනවා වගේම බලවත් වියදමක් වර්තමානයේ කටින පින්කම් වලට යනවා. ඒ පල්ලි හොයන්න මුදල් වියදම් කරන්න, ඒ වියදම් කළාට පස්සේ ඒවා ගැන කියන්න ගිහිල්ලා බලවත් අකුසල් මූලයන් සමාජයේ සකස් කරගන්නවා නෝනා. ඒ නිසාම ලෝභ ද්වේෂ මෝහයන් නිසා සුන්දර කටින පින්කමක් සිද්ධ කළත් නෝනා එහි සංස්කාරයන් විපාකෙට එන්නේ දුගතියට වෙන්න පුළුවන්. අකුසල් මූලයන් වඩමිනුයි පින්කම් සිද්ධ කළේ. මිච්ඡා ජීවෙන් සොයාගත් මුදලිනුයි පින්කම් කළේ. කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරවයි පින්කම් කළේ. එහෙනම් ඔබ දක්ෂ වෙන්න, ඔබේ කටින පින්කම කරලා දුගතියට යාමේ මාර්ගයක් තියෙනවා. ඒ වගේම ඔබ සිල්පද ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමින් නම් ඔබ පින්කම් කරන්නේ, ඒ පින අනිවාර්යයෙන්ම ඔබට කල්ප ගණන් සුගතියේ සැපේ පිණිසත් හේතු වෙනවා. ඒ වගේම ඔබ සිල්පද ආරක්ෂා කරගෙන මේ සුන්දර කටින පින්කම් සිද්ධ කරලා මේ සෑම කටින පින්කමක් තුළින් රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න පුළුවන් නම් අන්න නෝනා මේ ලෝක ධාතුව තුළ ඔබ කළා වූ ශ්‍රේෂ්ඨම කටින පින්කම් බවට ඒ පින්කම පත් වෙනවා. එතකොට ඔබ කොහොමද විදර්ශනා නුවණ මතු කරගන්නේ? ඔබ කටින පින්කමක් සිද්ධ කරලා ඒ පින්කම දිගටම මාස 3ක් සිද්ධ වෙද්දී සෑම රාත්‍රියකම දැස් දෙක පියාගෙන ඔබ දකින්න දක්ෂණං, සංසාරේ මම පටිච්ච සමුප්පන්නව ඉපදුන වෙලාවේ ජීවමාන බුදුරජාණන් වහන්සේලාට වස්ස ආරාධනා කරලා කටින වස්ත්‍ර පූජා කරන්නේ නැති ඒ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වුණා. අතීතේ රහතන් වහන්සේලා ලක්ෂ ගානකට මම වස් ආරාධනා කරලා කටින වස්ත්‍රයන් පූජා කරන්නේ නැති ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යභාවයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරයේ ඔබත් මමත් මහා සංඝරත්නයට පූජා කළා වූ කටින චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පින්න. නමුත් මේ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වුණා. එහෙනම් ඔබ මොහොතක් දකින්න ඔබ මේ කරන්නා වූ විචිත්‍ර සුන්දර පූජාවෙන් මේ උතුම් කටින වස්ත්‍ර පූජාවෙන් කොයිසා ශ්‍රේෂ්ඨ කුසලයක් සකස් වුණත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින තැන නෝනා එයා ඒ අනිත්‍ය වූ ධර්මයක් නිසා කවදාක්වත් සිල්පද මිදගන්න යන්නේ නැහැ. අකුසල් මූලයන් වඩන්න යන්නේ නැහැ. නමුත් වර්තමාන සමාජයේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. තමන් කරන පින්කමෙන් රැස් වෙන්නා වූ කුසලය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒ නිසා ඒ අනිත්‍ය වෙන කුසලය වෙනුවෙන් අනේ තව තව සිල්පද බිඳ ගන්නවා. තව තව අකුසල් මූලයන් වඩනවා. ඒ නිසාම පින්කම් නිසාම තව තව අපි සක්කාදිට්ඨිය තියුණු භාවයට පත් කරගන්නවා. ඒ නිසා ඔබ පින්කමක් කරද්දී නිරේතුරුව දක්ෂ වෙන්න. මේ සංසාරයේ ඔබ පළවෙනියට කරන කටින පින්කම නෙමේ. සංසාරයේ ඔබ මෙවැනි කටින පින්කම් කරලා සුන්දර දෙවියන් වෙලා කල්ප ගණන් සතුටු වෙලා ඇති. ඒ වගේම ඔබ කටින පින්කම් සිද්ධ කරලා අකුසල් මූලයන් වඩලා සතර අපායන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳින්නේ නැති. නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකින තැන නිරේතුරුව කටින පින්කම් තුලින් සකස් වෙන්නා වූ ඒ ප්‍රීතිය පස්සද්ධිය සප්තබොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකිමින් නිරේතුරුවම කටින පින්කම තුලින් සතර සටිපට්ඨානයන් මතු කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඒතර කටින පින්කම තුලින් ඔබ සතර සටිපට්ඨානය මතු කරගන්නේ කොහොමද? මේ කටින පින්කම සිහිපත් කරන්න, කටින පින්කම නුවණින් දකින්න, පුරා තුන් මාසයක් කළා වූ පින්කම් මතු කරගන්න. මේ කටින පින්කමේ සෑම අධීරයක්ම අපි සිද්ධ කළේ මේ රූපය ඇසුරු කරගෙන. මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කටින පින්කම තුලින් කායానుපස්සනාව මතු කළ දකින්න. මොකද මේ මුළු කටින පින්කම් අපි කළේ රූපය ඇසුරු කරගෙනයි. තේරෙනවද? රූපය ඇසුරෙන් තුරුව අපිට මේක කරන්න බැහැ. එහෙනම් මේ කටින පින්කමේ සියලුම ධර්මතාවයන් අපි තුල වැඩුණේ මේ රූපය ඇසුරු කරගෙන. මේ රූපය අනිත්‍යද? අනිත්‍යයි. අන්න කටින පින්කම තුලින් කායానుපස්සනාව මතු කරගත්තා. එහෙනම් කටින වස්ත්‍රය කියන්නේ රූපයක්, ඒ සතර මහා ධාතුවක්. ඒ කටින වස්ත්‍රය කියන රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කටින වස්ත්‍රය තුලින් කායానుපස්සනාව මතු කරගත්තා. එහෙනම් මේ කටින පූජාව සිද්ධ කරන කාලයේ පුරාවට ඔබ තුල තිබෙ සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද, උපේක්ෂාසහගත වේදනාවක්ද? සමහර විට උපේක්ෂා විඳීමක් වෙන්න පුළුවන්, සමහර විට සැප වේදනාවක් වෙන්න පුළුවන්. ඒ සැප වේදනාවත් උපේක්ෂා විඳීමත් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කටින චීවර පූජාව තුලින් වේදනානුපස්සනාව ඔබ මතු කරලා ගත්තා. ඊළඟට ඔබ මේ කායානුපස්සනාව මතු කරගත්තේත්, වේදනානුපස්සනාව මතු කරගත්තේත්, කටින පින්කමේ සෑම අධියරෙන් අධියරේ ක්‍රියාත්මක වුණේ සිතුවිලි ඇසුරෙන්මයි. ඒ සිතුවිලි නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍යයි. අන්න කටින පින්කම තුලින් චිත්තානුපස්සනාව මතු කරලා ගත්තා. දැන් මේ කටින චීවරයේ පුින්කම සිද්ධ වෙන පුරාවට ඔබ හිටියේ පංච නීවරණයක් තුලද, සප්තබොජ්ජංගයක් තුලද? සප්තබොජ්ජංගයක් තුලයි. ඒ සප්තබොජ්ජංගයේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. කටින පින්කම තුලින් අන්න ධම්මානුපස්සනාව මතු කරගත්තා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න කටින පින්කම තුලින් අදක්ෂලා දුකට යන්න පුළුවන්. කටින පින්කම තුලින් සැබෑම දක්ෂයා කටින පින්කම තුලින් සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරගෙන උතුම් විදර්ශනා නුවණ ප්‍රඥාව ඇති කර ගැනීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න ඔබ කරන්නා වූ සෑම ක්‍රියාවක් තුලින්ම සතර සටිපට්ඨානය මතු කරගන්න.
ගරු ස්වාමීන් වහන්ස, කරන්නා වූ සෑම ක්‍රියාවක් තුලින්ම සතර සතිපට්ඨානය මතු කරගන්නේ කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස?
ඔබ සතර සරිපට්ඨානෙ මතු කරන්නේ කොහොමද? ඔබ බුද්ධ වන්දනාව කරලා මොහොතක් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දිහා දැකලා මේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන මේ රූපකාය අනිත්‍යයි කියලා මොහොතක් දකින්න. ඒ දකින වෙලාවේ ඔබ බුදුරජාණන් වහන්සේ තුලින් සතර සටිපට්ඨානෙ මතු කරගත්ත කෙනෙක් වෙනවා. කොහොමද ඔබ බුදුරජාණන් වහන්සේ තුලින් සතර සටිපට්ඨානෙ මතු කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ රූපය අනිත්‍යයි කියලා දැක්ක තැන ඔබ දකින්නේ රූපේ අනිත්‍යභාවයයි. රූපේ අනිත්‍යභාවය දැක්ක තැන අන්න බුදුරජාණන් වහන්සේ තුලින් ඔබ කායానుපස්සනාව මතු කරලා ගත්තා. ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපය ආයතන හයක් හැටියට දකින්න. ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපය 23 රූපයක් හැටියට දකින්න. ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න. ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපය අනිත්‍ය වූ ඉරියව් කයක් හැටියට දකින්න. ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ රූපය අට්ටික සංඥාවක් මරණානුස්සතියක් හැටියට දකින්න පිංගතුනි. ඒ දැක්කේ තනන්න බුදුරජාණන් වහන්සේ තුලින් කායානුපස්සනාව මතු කරගත්. ඒතර ඔබේ කායානුපස්සනාව මතු කරගන්න මොහොතේ බුදුරජාණන් වහන්සේගේ රූපය අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ ඉන්නේ සැප වේදනාවකද, දුක් වේදනාවකද, උපේක්ෂා විඳීමකද, උපේක්ෂා සහගත වේදනාවක. ඒ උපේක්ෂා සහගත වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ තුලින් ඔන්න සුන්දර වේදනානුපස්සනාව මතු කරලා ඉවත්. ඊළඟට ඔබ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකින තැන කායානුපස්සනාව, වේදනානුපස්සනාව වැඩුණේ සිතුවිලි ඇසුරෙන්මයි. ඒ සිතුවිලි නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අන්න බුදුරජාණන් වහන්සේ තුලින් චිත්තානුපස්සනාව මතු කරලා ගත්තා. එතර බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකින තැන ඔබ ඉන්නේ පංච නීවරණයක් තුලද, සප්තබොජ්ජංගයක් තුලද? සප්තබොජ්ජංගයක් තුල සප්තබොජ්ජංග නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ තුලින් උතුම් සුන්දර ධම්මානුපස්සනාව මතු කළා. එහෙනම් ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකින දැක්ම තුල මේ සතර සටිපට්ඨානය මතු කළා දකින්න. එහෙනම් දැන් මේකට එරමිනියා ගොතාගෙන ඔබ භාවනා කළාද? මම මේ ගිහි පින්වතුන්ලා උදෙසායි මේ කියන්නේ. එරමිනියා ගොතාගෙන භාවනා කරන්න අවශ්‍ය වුණාද? ඔබේ රාජකාරී වෙලාවේ ඔබට ලැබෙන විනාඩියක විවේකයේදී ඔබට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ තුලින් සතර සටිපට්ඨානය මතු කරගන්න පුළුවන්. එච්චරයි. බස් එක විවේකීව වාඩි වෙන වෙලාවේ මොහොතක් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා රූපේ අනිත්‍යභාවය දැකලා සතර සටිපට්ඨානය මතු කරගන්න පුළුවන්. එහෙනම් සමාජයේ සතර සටිපට්ඨානය වඩන්න අමාරුයි, ආරෂ්ඨාංගික මාර්ගයේ වඩන්න අමාරුයි කියන කාරණේ ඇත්තද? නැහැ. එහෙනම් ඔබ හිතන්න ඔබේ මේ ඇස අනිත්‍යයි කියලා. ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් ඔබේ මේ ඇස අනිත්‍යයි කියලා දකින්න. මේ ඇස අනිත්‍යයි කියලා දකිද්දී ඔබ දකින්නේ රූපේ අනිත්‍යභාවයයි. රූපේ අනිත්‍යභාවය කියන්නේ අන්න ඔබ තුලින් ඇසේ අනිත්‍යභාවය තුලින් කායානුපස්සනාව මතු කරගත්තා. එතකොට ඔබ ඇසේ අනිත්‍යභාවය දකිද්දී ඔබ ඉන්නේ සැප වේදනාවකද, දුක් වේදනාවද, උපේක්ෂාවකද? උපේක්ෂාසගත විඳීමක්. ඒ උපේක්ෂාසගත විඳීම අනිත්‍යයි කියලා දකින්න අන්න වේදනානුපස්සනාව මතු කරගත්තා. ඊළඟට ඔබේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව මතුනේ ඇස අනිත්‍යයි කියලා දැක්කේ සිතුවිලි ඇසුරෙන්. ඒ සිතුවිලි නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අන්න ඇසේ අනිත්‍යභාවය තුලින් චිත්තානුපස්සනාව මතු කරගත්තා. ඔබට මේ කාරණා තුන මතුවෙද්දී ඔබ ඇසේ අනිත්‍ය දකිද්දී ඔබ ඉන්නේ සප්තබොජ්ජංගයක් තුල. ඒ සප්තබොජ්ජංගයේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අන්න ඇස තුලින් ධම්මානුපස්සනාව මතු කරගත්. ඇසේ අනිත්‍යභාවය තුලින් සතර සටිපට්ඨානය මතු කරනවා. ඒ වගේ ඔබ කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ අනිත්‍යභාවය දකින්න, දැකලා ඒ තුලින් සතර සටිපට්ඨානයෙන් මතු කරගන්න. ඊළඟට ඔබ මේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න. පඨවි, ආපෝ, තේජෝ, වායෝ හැටියට මතු කළා දැකලා ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධර්මතාවයන් තුල සතර සටිපට්ඨානය මතු කරගන්න. 23 කුණපයක් හැටියට මේක මතු කරගන්න. ඒ වගේ නිරේතුරුව නොනා මේ ඇස අනිත්‍යයි කියලාද්දී ඒ චිත්තය තුලින් සතර සටිපට්ඨානය මතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ නිරේතුරුව දක්ෂ වෙන්න ඔබ හිතන්න ඔබට කේන්තියක් එනවා කියලා. කේන්තියක් ආවොත් මොකද කරන්නේ? දැන් මොකද වර්තමාන සමාජයේ බලවත් ආකාරයෙන් සම්මා සංකප්පයන් දුර්වල වෙනවා. සම්මා සංකප්ප කියන්නේ අව්‍යාපාද සංකප්පය. සෑම වෙලාවකම පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නිසා, මමත්වයේ දැඩිභාවය නිසා බලවත් ආකාරයෙන් සමාජයේ පුංචි දෙයටත් කේන්ති ගන්නවා. කේන්ති අරගෙන ප්‍රතිචාර දක්වලා බලවත් විනාශයන් කරා යනවා. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් කේන්තියේ ආස්වාදයට යට වෙන්න එපා. සමාජයේ කේන්තියේ ආස්වාදයට යට වෙන්නේ කුමක් නිසාද? ආදීනවය නොදන්නා නිසාමයි. ආදීනවය නොදන්නා නිසාමයි. ඒ නිසා කේන්ති යනවා කියලා කෙනෙකුට දොස් කියලා වැඩක් නැහැ. මොකද සෝවාන් ඵලයට පත් වුණ කෙනාටත් කේන්ති යනවා. නමුත් ඒ කේන්තිය අපායගාමි කේන්තිය නෙමෙයි. අපායගාමී කේන්තියක් නෙමේ. සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුලත් කාමරාග පටිගයන් තියෙනවා. එයාටත් කේන්තිය සකස් වෙනවා. එයා කේන්තිය සකස් වෙන මොහොතේම ආදීනවය දකිමින් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මතු කළ දකින්න. මොකද එයා ආදීනවය දැක්ක කෙනෙක්. ඒ නිසා නිරේතුරුව ඔබට කේන්තිය යනවා නම් ඔබ මුලින්ම මොකද්ද කරන්න ඕනේ? ආදීනවය මතු කළ දකින්න. මොකද කේන්තිය ආදීනවය කියන්නේ? ඔබ කේන්තිය පුහුණු කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතයේ ඔබ යකෙක්, යක්ෂණියක් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන්. යකෙක්ගේ, යක්ෂණියෙක්ගේ තියෙනා වූ රුදුරු ස්වභාවය නුවණින් දකින්න. මේ මානුෂ්‍ය ලෝකයේ ආශ්‍රිතව අප්‍රමාණ යකුන්, යක්ෂණියන් ඉන්නවා. ඒ සෑම යකෙක්, යක්ෂණියක් කියන්නේම පෙර ජීවිතයේ ද්වේෂයේ ඵලෙමයි. එවැගේම ද්වේෂය නිසා ඊළඟ ජීවිතේ නපුරු සර්පෙක් වෙලා උප්පත්තිය සකස් කරගන්න පුළුවන්. මොකද අපේ සමාජයේ ද්වේෂයෙන් මැරුණා වූ අය, විශේෂයෙන්ම යුදමේ අවස්ථාවල ද්වේෂයෙන් මැරුණ අය ඊළඟ ජීවිතේ විසකුරු සතුන් වෙලා සර්පය වෙලා ඉපදිච්ච අවස්ථා වුණ තරම් තියෙනවා. ඒ වගේම ද්වේෂය පුහුණු කළොත් ඊළඟ ජීවිතේ කිඹුලෙක් කිඹුලියෙක් බවට පත් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන්. ඒ වගේම ද්වේෂය පුහුණු කළොත් අනිවාර්යයෙන්ම අර භයානක සතර අපායට වැටිලා නිර්යන්ට වැටිලා පිච්චි පිච්චි යෝධිය බිබී ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම ද්වේෂය පුහුණු කරලා යම් විදියකින් ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් විරෝපී භාවයට පත් වෙලා උප්පත්තිය සකස් කරගන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව මේ ද්වේෂයේ ආදීනවයන් දකින්න, ද්වේෂයේ ආදීනවයන් දකින්න කෙනා ද්වේෂයේ ආස්වාදයට යට වෙන්නේ. එයා ද්වේෂය සකස් වෙන මොහොතේම නොනා අනිවාර්යයෙන්ම ආදීනවේ මතුකල දකිනවා. මතුකල දැකලා නිරේතුරුව මොකද කරන්නේ? ද්වේෂය සකස් වුණ හිතට පසුසිතෙන් සුවපත් වේවා කියලා හිතනවා. ඒක තමයි ද්වේෂයට තියෙන සැබෑම ඖෂධය. ද්වේෂයට තියෙන වෙන ඖෂධයක් මේ ලෝක ධාතුව තුල නැහැ. ඒ නිසා ඔබ තුල ද්වේෂය ඇති වුණා කියලා බිය වෙන්න එපා. සෝවාන් කෙනාටත් අපායගාමී නොවන කේන්තිය ද්වේෂය සකස් වෙනවා. නමුත් ඔබ ද්වේෂය ඇති වෙන මොහොතේම නිරේතුරුව ආදීනවේ දකින්න, යකෙක් යක්ෂණියක් මතු කළ දකින්න, මම අනුන් නිසා කේන්ති අරන් යකෙක් යක්ෂණියක් වෙන්නේ නැහැ කියන තැන හිතෙන් ඇති කරගන්න. තේරෙනවද? මොකද අනුන් උදෙසා කේන්ති වෙලා අපි අනාගතේ යකෙක් යක්ෂණියක් වෙනවා නම් ඕනා විසකුරු සර්පෙක් වෙනවා නම් ඒක කිසිම තේරුමක් නැහැ. අන ආදීනවේ දකින්න කෙනා ආස්වාදයට යට වෙන්නේ නැහැ. කේන්ති ආපු වෙලාවේ එයා නුවණින් දකිනවා. ඊයේ දවසේ කීපාරක් මට කේන්ති ගියාද ඒ කිසිම කේන්තියක් දැම්මට අයිති නැහැ. නමුත් කේන්ති අයිති නැති වුණත් කේන්තිය නිසා සකස් වුණා වූ අකුසල් විපාකයේ පිණිස මගේ පිටිපස්සේ තියෙනවා. මේ ජීවිත කාලය තුල කොච්චර මං කේන්ති ගන්න නැද්ද? ඒ කිසිම කේන්තියක් දැම්මට අයිති නැහැ. නමුත් ඒ කේන්ති ගැනීම නිසා සකස් වුණා වූ අකුසල් විපාකයේ පිණිස මගේ පිටිපස්සේ අන්න බලන්න කොයිසම් අනුවන දෙයක්ද කේන්තිය කියන කාරණේ. ඒ නිසා යා කේන්ති ගන්නෙ නැහැ. කේන්ති එන මොහොතේම ආදීනවේ දකිනවා. දැකලා ඊළඟ හිතෙන් සුවපත් වේවා කියලා හිතනවා. බුදුරජාන් වහන්සේ කියනවා හිත වැඩෙන දිශාවත හිත වැඩිලා යනවා කියලා. ඔබ ද්වේෂය නම් වඩන්නේ ද්වේෂයට අදාළම හිත වැඩිලා යනවා. ඔබ මෛත්‍රිය නම් වඩන්නේ මෛත්‍රියට අදාළව හිත වැඩිලා යනවා. ඒ නිසා ඔබ ද්වේෂය සකස් වෙන වෙලාවේ ආදීනවය දැකලා ඔබ සුවපත් වේවා කියන චිත්තය ඇති කරගන්න දක්ෂණං මෛත්‍රියට අදාළව නොනා හිත අනිවාර්යයෙන්ම වැඩිලා යනවා. ඉතින් දැන් ද්වේෂයේදී ඔබ මුලින්ම කරන්න ඕනේ ආදීනවය දකින්න. ආදීනවය දැකලා ඊළඟට සුවපත් වේවා කියන චිත්තය ඇති කරගන්න, ඇති කරගෙන නොනා ඊළඟට ඔබ මොකද කරන්න ඕනේ? ද්වේෂය තුලින් සතර සටිපට්ඨානෙ මතු කරගන්න. ධර්මයේ සුන්දරතෙන් ද්වේෂය තුලින් පුළුවන් සතර සටිපට්ඨානෙ මතු කරගන්න. ද්වේෂය තුලින් සතර සටිපට්ඨානෙ මතු කරගන්න ඔබ දක්ෂණං ඔබ කේන්ති යනවාට කැමති කෙනෙක් බවට ඔබ පත් වෙනවා. තේන්න? ඔබට කේන්ති යනවනම් ඔබ දක්ෂ වෙන්න කේන්තිය තුලින් සුන්දර වූ ධර්මයක්ම මතු කරගන්න. ඒකයි කේන්තියට කරන් දෙන වෙන කරන්න දෙයක් නැහැ. එතකොට ඔබ සුන්දර ධර්මය කියන්නේ මොකද්ද? මේ උතුම් සතර සටිපට්ඨාන ධර්මයන් කේන්තිය තුලින් සකස් කරගන්න. දොර කේන්ති ආවට පස්සේ මුලින්ම ආදීනවේ දැක්කා, සූපත් වේවා කියලා හිතුවා. ඊළඟට යා මොහොතක් දැස් දෙක පියාගෙන දකිනවා කේන්තිය සකස් වුනේ රූපය ඇසුරෙන්. රූපය නිත්‍ය ද අනිත්‍ය ද අනිත්‍යයි. අන්න කේන්තිය තුලින් කායානුපස්සනා මතු කරගත්තා. කේන්තිය සකස් වුනේ රූපය ඇසුරෙන්. එහෙම නැත්නම් කේන්තියට අරමුණු වෙන්නේ තවත් බාහිර රූපයක්. මේ රූපය නිත්‍ය ද අනිත්‍යද? අනිත්‍යයි. කේන්තිය තුලින් කායානුපස්සනාව යා මතු කරගත්තා. ඊළඟට යායේ කායානුපස්සනාව මතු කරගද්දී කේන්තිය සකස් වෙද්දී තමන් ඉන්නේ සැප වේදනාවත් තුලද දුක් වේදනාවද උපේක්ෂාවකද? දුක් වේදනාවත් තුල. ඒ දුක් වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කේන්තිය තුලින් වේදනානුපස්සනාව යා මතු කරගත්තා. ඊළඟට යා කේන්තිය සකස් වුනේ කායානුපස්සනාව වැඩුනේත් වේදනානුපස්සනාව වැඩුනේත් සිතුවිලි ඇසුරෙන්. ඒ සිතුවිලි නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කේන්තිය තුලින් චිත්තානුපස්සනාව යා මතු කරගත්තා. එනං කේන්තිය ඇති වෙච්ච වෙලාවේ ඔබ ඉන්නේ පංච නීවරණයක් තුලද සප්තබොජ්ජංගයක් තුලද? පංච නීවරණයක් තුල. ඒ පංච නීවරණය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න කේන්තිය තුලින් ධම්මානුපස්සනාව මතු කරගත්තා. එනම් බලන්න කේන්තිය නිසා සමාජයේ කොයිසා දුකටපත් වෙනවද පිංගතුනි? නමුත් කේන්තිය නිසා සමාජයේ මේසා දුකටපත් වෙද්දී මේ සුන්දර චතුරාර්ය සත්‍ය ධර්මෙ දිනෝනා කේන්තිය තුලින් සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා නිරේතුරුවම කේන්තිය සකස් වෙන වෙලාවේ මුලින් ආදීනවේ දකින්න, ආදීනවේ දැකලා සුවපත් වේවා කියන චිත්තය ඇති කරගන්න, ඇති කරගෙන නිරේතුරුවම නොනා කේන්තිය තුලින් සතර සටිපට්ඨානය මතු කරගත්තොත් ඔබ මින් පස්සේ කේන්තියනවා කියලා අකමැති වෙන්නේ නැහැ. කේන්තියනවාට සතුට වෙන්න.
ගරු ස්වාමීන් වහන්ස, වර්තමානයේ මහා සංඝරත්නයේ සතු ගුණේ පිරිහීම ගැන මිනිස්සු කනගාටුවට පත් වෙනවා. ඒ වගේම මහා සංඝරත්නයේ උදෙසා යම් යම් විනය නීති පැනවීමට බලය සහිත ගිහියන් උත්සාහ කරනවා. මෙන්න මේ කාරණා ධර්මයට අනුව කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස අපට පැහැදිලි කරගන්න පුළුවන්?
මෙහෙමයි නෝනා, එතනදි තින් අපි හේතුඵල ධර්මයන්ට අදාළව ලෝකේ දකින්න ඕනේ. මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලේ ඒ උතුම් ආර්ය ගුණයන්ගෙන් යුක්ත රහතන් වහන්සේලා අනාගාමී උත්තමයෝ, සෝවාන් සකෘදාගාමී උත්තමයෝ ශාසනය තුල අප්‍රමාණව වැඩ හිටියා. මහා සංඝරත්නය හැටි. එතකොට ඒවා ක්‍රමානුකූලයෙන් දුර්වල වෙලා දුර්වල නොවුණා. ඊට පස්සේ මිහිඳු මහෝත්තම ආනන් වහන්සේ ඇසුරෙහි අපේ රටේ දාස් ගණන් දසදහස් ගණන් උතුම් අධිගමලාභී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බිහි වුණා. ඒවා හේතුඵල ධර්මයන්. එතකොට මේ හේතුඵල ධර්මයන් ගලාගෙන ඇවිල්ලා නොවුණා. අපි ඉන්නේ දැන් අවුරුදු 2600ක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා, මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා නොවුණා. අවුරුදු 2000 ගණක් පහු වෙලා තමයි අද අපි ජීවත් වෙන්නේ. එතකොට මේ අවුරුදු 2000 ගානක් පහු වෙච්ච තැනදී නෝනා, අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ, මිහිඳු මහෝත්තමයාණන් වහන්සේගේ කාලේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා සතුව තිබූ ගුණාත්මක භාවයන් වර්තමානයේ ඒහා සමානව බලාපොරොත්තු වෙනවනම් ඒක මෝහයටයි හැටෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ. තේරුණාද? මොකද සංසාරේ අපි අකුසල් කරන්න, සංසාරේ අපි සිල්පද බිඳින්න නෝනා, ඊට අදාළ සංස්කාරයන්ට අදාළවයි ලෝකේ සකස් වෙන්නේ. මොකද මේ මම මේ පැවිදි උනේ පුරුදු වෙන්න නෙමෙයි, පළවෙනි වතාවට නෙමෙයි. සංසාරේ පුරාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි බුද්ධෝත්පාද කාලවලත් අබුද්ධෝත්පාද කාලවලත් පැවිදි භාවයට පත් වෙනවා. මොකද අබුද්ධෝත්පාද කාලවල සිවුර පෙරෝගන්නේ ඉන්නව නේද? ඉතින් ඒ වගේ මේ පෙරෝගත්තා වූ චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා. ඒසා ඒසා සංසාරේ නෝනා අපි පැවිදි වෙලා උපසම්පදාමල් ලැබලා තිනවා. ඒ කාලවල වල අපි පුහුණු කළා වූ ධර්මයන් තිනවා. හොඳට සහ නරකට අදාළව. එතකොට මේ හොඳට නරකට අදාළව පුහුණු කළා වූ ධර්මයන්ට අදාළවයි මේ ජීවිතේ අපේ දැනීම් සකස් වෙන්නේ. එහෙනම් මේ මොහොතේ වැඩ සිටින මහා සංඝරත්නය අනාගතයේ දවසක නෝනා කාසාය කණ්ඩකලා බවට පත් වෙලා අතුරුදහන් වෙලා යනවා. ඒතර කාසාය කණ්ඩක කියන්නේ මේ අතේ කහපාට නූලක් විතරයි යා බැඳගෙන ඉන්නේ. එයාගේ තුන් සිවුර අතුරුදහන් වෙලා. ඒ කියන්නේ තනිපොඩ සිවුරයි, දෙපොඩ සිවුරයි, අඳනෙයි, පාත්‍රයයි මේ සියල්ලම අතුරුදහන්. මොකද ඒවා අතුරුදහන් වෙන්නේ කාගේවත් වරදක්ද? කාගේවත් වරදක් නෙමෙයි. ඒ කියන්නේ තුන් සිවුර දරන්න පින තීන කෙනෙක් ලෝකේ පහළ වෙලා ලෝකේ නැහැ ඉදාට. තුන් සිවුර දරන්න පින තීන කෙනෙක් ලෝකේ නැහැ. තුන් සිවුර දරාගෙන ඉන්නවා දකින සංඝයා දකින්න පින තීන ගිහි කෙනෙකුත් ලෝකේ නැහැ. නමුත් මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා ලෝකයාට දෙවියන්ට බ්‍රහ්මයින්ට පින තිබ්බා අර තුන් සිවුර දරාගෙන ඉන්න උතුම් රහතන් වහන්සේලා දකින්න. නමුත් එර්දියෙන් යන රහතන් වහන්සේලා දකින්න එදා ආයට පින් තිබ්බා. නමුත් අද අපිට එර්දියෙන් යන රහතන් වහන්සේලා දකින්න පින නැහැ. ඒක රහතන් වහන්සේලාගේ වරදක් නෙමෙයි. මොකද ඊට අදාළ සංස්කාරයන් තියෙන රහතන් වහන්සේලා බිහි වෙන්න තරම් සංස්කාර ශක්තිය කාටවත් නැහැ. ඒ වගේම එර්දියෙන් යන රහතන් වහන්සේ කෙනෙක් දකින්න තරම් පින තියෙන අය මනුෂ්‍ය ලෝකයේ තුල නැහැ. ඒ නිසා ඒවා අතුරුදහන් වෙලා යනවා. නමුත් මේ මොහොතේ පින්වතුල්ලාට මේ තුන් සිවුර පාත්‍රයේ දරාගත්ත කහපාට සිවුර, දුඹුරු පාට සිවුර දරාගත්ත ගෞරවනීය ස්වාමින් වහන්සේලා පන්සලේ ආරන්නේ කුටියේ ඉන්නවා දකින්න පින තියෙනවා. ඒ ඔබලාගේ පිනක් ඒක. ඔබලා මේ සංඝයාට උපස්ථානය කරන්නේ, මේ සංඝයාට සිව්පසය දෙන්නේ, සංඝයා තුලින් සතුටු වෙන්නේ ඔබ සතු පිනක් ඒක. එතන අපිට මේ තුන් සිවුර අතුරුදහන් නොවි මේ ජීවමානව තියෙන්නේ ඒක අපේ පිනක්. මොකද ඒක දාන්න අපිට පින තියෙනවා. නමුත් නෝනා මේ පින අතුරුදහන් වෙලා ගිහිල්ලා කාසාය කණ්ඩකලාගේ කාලෙ වෙනකොට තුන් සිවුර ලෝකෙන් අතුරුදහන්. ඇයි? තුන් සිවුර දරන්න සුදුසු කෙනෙක් පින තියෙන කෙනෙක් ලෝකේ නැහැ. එහෙම දරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්න පින තියෙන කෙනෙක් ලෝකේ නැහැ. එතකොට ඒ දේ කාසාය කණ්ඩකේ වරදක්ද? කාසාය කණ්ඩකේ වරදක් නෙමෙයි. සමාජයේ අකුසල් කරන්න මේ මොහොතේ අපි චීවර දරාගෙන තුන් සිවුර දරාගෙන සිල්පද බිඳින්න බිඳින්න අකුසල් මූලයන් වඩන්න වඩන්න නොනා ඒවයි විපාකයේ හැටියට අපි විසින්ම චීවරේ ලෝකෙන් අතුරුදහන් කළා දාන අපි විසින්ම චීවරේ ලෝකෙන් අතුරුදහන් කළා දාන ඒ චීවරේ ලෝකෙන් අතුරුදහන් කළාට පස්සේ සාංශාරික පුරුද්දට සිල්පද බිඳලා අකුසල් මූලයන් වඩලා අන්න අපිම කවදා හරි පටිච්ච සමුප්පන්නව කහපාට නූලක් දාගත්ත කාසාය කණ්ඩකලා බවට පත් වෙනවා මේ මම ප්‍රකාශ කළේ ධර්මයයි ධර්මය කියන්නේ මොකද්ද සංස්කාරයන්ගේ ලෝක ස්වභාවයේ කාගේවත් වරදක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාසාය කණ්ඩකටත් එදාට පහළ වෙන කාසාය කණ්ඩකටත් සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියලා නෝන. කාසාය කණ්ඩකටත් දානයක් සාංගික කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා නම් නෝන අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බාහිරට යන්න ඕනේ නැහැ. තේන්නත් එහෙනම් කටින වස්ත්‍රයක් පූජා කරද්දී කටින පින්කම සිද්ධ කරද්දී පන්සලේ ස්වාමීන් වහන්සේලා සිල්වත්ද දුසිල්වත්ද කියන කාරණේ අපි හොයන්න යන්න ඕනේ නැහැ සිල්වත්ද දුසිල්වත්ද කියන කාරණය අපි තුල සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධයක් පමණක්මයි ඒ නිසා පන්සලේ ස්වාමීන් වහන්සේ සිල්වත්ද දුසිල්වත්ද කියන කාරණේ හොයන්න කියලා සකස් වෙන ඔබේ ඔය අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය ඔබ අනිත්‍යයි කියලා දකින්න එතකොට ඒ ස්වාමීන් වහන්සේ සිල්වත් උනත් දුසිල්වත් උනත් ඒ ස්වාමීන් වහන්සේ තුලින් ඔබ ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්ක කෙනෙක් ඔතනයි තැන ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්ක කෙනෙක් වෙනවා ජීවමාන සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්ක කෙනෙක් වෙනවා ජීවමාන සංඝයා දැක්ක කෙනෙක් වෙනවා එහෙනම් නෝනා ඔතෙන්ටයි අපි යන්න ඕන බුදුරජාණන් වහන්සේ කොතනකවත් ගිහි පින්වතුන්ලාට සාමින් වහන්සේලාගේ සීලය නැත්තම් විනය ගැන හොයන්න කියලා කොතනකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැහැ. ඒක ගිහි පින්වතුන්ලාට අඩාල නැහැ. සංඝ සමාජයේ කොච්චර දුර්වලභාවයට පත් වුණත් සංඝ සමාජයට විනය පනවන්න නීති පනවන්න කිසිම ගිහි කෙනෙකුට අයිතියක් නැහැ නෝන. බුදුරජාණන් වහන්සේ ඒක පවර්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ පවර්ලා නැත්තම් යම් කෙනෙක් සංඝ සමාජයට විනය පනවන්නේ නැවන නීති පනවන්නේ නැවන ඒක සද්ධාව නෙමේ ඒකයි ති මිත්‍යා දෘෂ්ටියටයි. නමුත් අනාගතයේ අකුසල් විපාකයන් නිසාම ඒ අකුසල් විපාකයන් බලවත් ආකාරයෙන් විපාක දෙන නිසාම ගිහි සමාජයේ නොනා සංඝ සමාජයට විනය පනවන තැනට එන්න පුළුවන්. ඒ එන තැනදී අපි දකින්න ඕනේ මිත්‍යා දෘෂ්ටික භාවයේ තියෙනා වූ බලවත් භාවයමයි. වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයාට අයිති ප්‍රාතිමෝක්ෂ සීලයට අත තියන්න කියලා කොතැනකවත් ගිහියට දේශනා කළ නැහැ. මොකද සමහර ගිහි පින්වතුන්ලා අපෙන් ඇවිල්ලා අහනවා ස්වාමින් වහන්සේ මම ප්‍රාතිමෝක්ෂ සීලය හදාරන්නද කියලා. ගිහි පින්වතුන්ලා මම කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔබලාට ප්‍රාතිමෝක්ෂ සීලය හදාරන්න කියලා නැහැ. ඒක සංඝයාටයි තියෙන්නේ. ඔබලා සූත්‍රගත ධර්මය හදාරන්න. අභිධර්මයේ කැමති කෙනෙක් හදාරන්න. නමුත් විනය හදාරන්න කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කියලා නැහැ. නමුත් මම දන්නවා විනය හදාරපු ගිහි පින්වතුන්ලා කීපක දෙනෙක් ගැන පෞද්ගලිකවම. ඒගොල්ලෝ මේ බුදුරජාණන් වහන්සේගේ කීමෙන් බැහැරට ගිහිල්ලා ඒගොල්ලෝ ප්‍රාතිමෝක්ෂය හදාරනවා. ඒ හදාරන සෑම කෙනෙක්ම නොනා සංඝයා කෙරෙහි බලවත් ද්වේෂයකිනුයි ඉන්නේ. සංඝයා කෙරෙහි බලවත් ද්වේෂයකිනුයි. හැම වෙලාවම සංඝයා දිහා වපරහින් බලන්නේ. සංඝයා යමක් කළොත් මේක වැරදි කියන තැන ඉන්නෝ. ඇයි? එයා විනය දැනගත්තා. දැන් ඒ විනය දැනගත්තෙන් එයාට යහපතක් දහයපතක්ද? යහපතක්ද අයහපතක්ද? අයහපතක්. ඇයි අයහපතක් වෙන්නේ? විනය කාරණාවලට අදාළව ස්වාමින් වහන්සේලා මනින්න ගිහිල්ලා හැම වෙලාවම අකුසල්මයි කරගන්නේ. තේන්න? ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ විනයයිති සංඝයාට. ඒක ප්‍රාතිමෝක්ෂය. සංඝයා අතින් වැරද්දක් වෙනවා නම් ඒක ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා විසඳාද. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ඒක විසඳන්නේ නැත්නම් ඒකත් හේතුඵල ධර්මයක්. තේනවා? ඒ කියන්නේ සංඝ සමාජයේ තව තව දුර්වල වෙන සකස් වෙනා වූ හේතුඵල ධර්මයක්. ඒවා අපිට ඒවා සංස්කාර අපිට ඒවා වළක්වන්න බැහැ. ඒ නිසා නිරේතුරුවම විනය කියන කාරණේයිති සංඝයාට උපසම්පදා භික්ෂුවකට මම නම් කියන්නේ ගිහි පින්වතුන්ලාට විනය කාරණා හදාරන්න යන්න එපා කියලා. හදාරන්නේ ගියොත් ඔබ විනය කියන කාරණේ දකිනවා දකින මොහොතේ නිරේතුරුවම පුංචි වැරද්දක් ස්වාමින්වහන්සේලාගෙන් දැක්කත් ඔබලා බරපතල සැකසිතෙන් ඇති කරගෙන සංඝයා කෙරෙහි ද්වේෂයේ වෛරය ඇති කරගන්න. ඒ නිසා සංඝ සමාජයේ නෝනා දවසින් දවස දියුණු වෙනවා කියන කාරණය වර්ධනය ගුණාත්මකව ශක්තිමත් වෙනවා කියන කාරණය අපිට දකින්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය සංඝ සමාජය අවුරුදු 500ක් යනකොට මුළු දඹදිවෙන් අතුරුදහන් වෙලා ගියානොන. එහෙනම් මේ මොහොතේ සංඝ සමාජයේ තියෙන තැන අපි ඉතාමත් සතුටෙන් පිළිගන්න ඕන. අපි බොහොම ගෞරවනීය තැනක ඉන්නවා මොකෝ අපේ පින කුසලයේ තාම ශක්තිමත්. නමුත් සංඝ සමාජයේ පින කුසලයේ ශක්තිමත් තැනදී නෝනා අපි සංඝ සමාජයේ වැරදි හොයන්න ගියොත් ඒ වැරදි විසින් අපි නැවත 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 සංඝ සමාජයේ නෙමේ මුළු සමාජයේම දුර්වල කරන තැනට අපි මේක අරගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිව්ව තැන ඉන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? ඔබ ස්වාමින් වහන්සේලාගේ සීලය හොයන්න යන්න ඕනේ නැහැ. ස්වාමින් වහන්සේලා ඒක කෙනස් වෙයාවි. තේන්නා? උන්වහන්සේලා සිල්පද දුර්වල කරගන්නවා නම් ඇයි අපි ඒව නිරවදි කරන්නේ නැන්නේ? විපාකයේ තියෙනවා. විපාකයේ මේ ලෝකයේ තුල ජූරියක් තියෙනවා. ඒ ජූරියායිම කවුරුත් තීන්දුව දෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ අපි පක්ෂග්‍රාහීව සල්ලි වලට තීන්දුව తీරන දුන්නත් ගත්තත් මේ ධර්මයේ තුල ක්‍රියාත්මක වෙන ජූරිය නෝනා කවදාහක්වත් පක්ෂග්‍රාහීව තීන්දුව ගන්නේ නැහැ. මොකද ජූරිය තමා තුලයි සකස් වෙන්නේ. තමා තුල සකස් වෙන ජූරි සභිකෙන් 5 දෙනෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ජූරි සභිකෙන් 5 දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ 5 දෙනා. මේ 5 දෙනා එක පේළියේ කොයි වෙලාවකවත් වාඩි වෙලා නැහැ. එක පුටුවයි තියෙන්නේ එක්කෙනෙක් එකපාරයි වාඩි වෙන්නේ. පස්සේ කියන ජූරි සභිකයා වාඩි වෙනවා. එයා නැකිට්ටට පස්සේ වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. වේදනාව කියන ජූරි සභිකයා වාඩුණා නැකිට්ටා. සංඥාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. සංඥා ජූරි සභිකයා නැකිwidetildeදී අන්න සංස්කාර කියන ජූරි සභිකයා වාඩි වෙනවා. සංස්කාර කියන ජූරි සභිකයා තමයි නෝනා තීන්දුව ප්‍රකාශ කරන්නේ. එනිසා අපි කොයිසා සුන්දර ජීවිත ගත කළත්, කොයිසා සීලෙන් ශක්තිමත් ජීවිත ගත කළත්, කොයිසා සීලෙන් දුර්වල ජීවිත ගත කළත් අවසාන තීන්දුව දෙන සංස්කාර කියන ජූරි සභිකයා සකස් වෙන්නේ තමාගේ පංච උපාදානස්කන්ධය තුලමයි. ඒක තේරුම් ගන්න ඕනේ. තමාගේ පංච උපාදානස්කන්ධය තුල. එන ලෝකයා රැවටුවා කියලා, ලෝකයාට බොරු කළා කියලා, ලෝකයාට අපි වැරදි විදියට ලෝකයා තුල පෙන්නවා කියලා, වැරදි චිත්‍රයක් ලෝකයාට පෙන්නවා කියලා නෝනා කවදාක්වත් ලෝකයා රැවටෙන්නේ නැහැ. ලෝකයා තාවකාලිකව රැවටේ. නමුත් ජූරිය තමා තුලයි අවසාන තීන්දුව සංස්කාර කියන ජූරි සභිකයා දෙද්දී විඥානය කියන ජූරි සභිකයා අන්න සුන්දර තීන්දුව ක්‍රියාත්මක කරනවා. කොහොමද ක්‍රියාත්මක කරන්නේ? මේ ජීවිතයේ සීලය ශක්තිමත් නම් සුන්දර දිව්‍ය මනුස්ස තලයක සුන්දර දෙවියෙක් මනුස්සෙක් වෙලා අන්න විඥානය එතන බැස ගන්නවා. දුස්සීලභාවයට අදාළ නම් සංස්කාර සකස් වුණේ අවසාන චුත්සිතේදී ජූරියේදී අන්න සතර අපායේ මහා ගිනි ජාලාවක් මැද උපත්ය. එහෙනම් නෝනා අපි ලෝකේ නිවැරදි කරන්න යන්න ඕනේ නැහැ. ඇයි අපි ලෝකේ නිවැරදි කරන්නේ? අපිට ලෝකේ නිවැරදි කළ දඬුවම් කරන්න බෑ. ඔබ පන්සලේ ස්වාමීන් වහන්සේ වැරදි කියලා දැකලා ස්වාමීන් වහන්සේට දෙන්නා වූ සලාක දාණය නොදීන්න පුළුවන්. ඒකනේ ඔබ දෙන දඬුවම නේද? ඔබ ස්වාමීන් වහන්සේ පන්සලේ වැරදි කරනවා කියලා ඔබ පන්සලේ ස්වාමීන් වහන්සේට දෙන්නා වූ සලාක දාණය නවත්තන්න පුළුවන්. එතකොට ඒ සලාක දාණය නැවැත්වීමෙන් මොකද උනේ? සංඝයා අරමුණු කරගෙන ඔබ කරන්නා වූ කුසලය නැවතුණා. නමුත් ඔබ ඒක නැවැත්තුවා කියලා ස්වාමීන් වහන්සේට දඬුවම් කළා වෙනවද? නැහැ. ඉතින් අපි දඬුවම කියලා දකින්නේ නෝනා කොයිසම් ප්‍රාථමික දෙයක්ද කියන කාරණය උතනින් වැටහෙන්නේ. ඒ කියන්නේ ඒසා ධර්මා බෝධයෙන් අපි දුර්වලයි. මොකද අපි දඬුවම කියලා දකින්න ඔය වගේ පුංචි දෙයක් නේ. දැන් කොයිසම් දඬුවම් වෙනුවෙන් විරෝධය පානා ඉන්නවද කියලා බලන්නකෝ. අර මානුෂීය සංවිධානයේ ඉන්නවා. පොලිසියෙන් කෙනෙකුට ගැහුවොත්, පෙළපාලි ගිහිල්ලා කඳුළු ගෑස් ගැහුවොත් මේ අය මේ හැම කෙනෙකුටම මානුෂීය වදයෙන් වද දුන්නා කියලා අප්‍රමාණ පැමිණිලි කරනවා නේ, විභාගයන් කරනවා, චෝදනා කරනවා නේ. නමුත් නෝනා මේ ලෝකේ සැබෑම මේ පංච උපාදානස්කන්ධය කියන ජූරිය වැරදි කරලා සංස්කාර විසින් තීන්දුව දෙද්දී නෝනා හේවැයි කල්ප ගණන් ගින්දරයට පිච්චෙන නිරිසතුන් ඉන්නවා. ඒ වාගේ දුක ගැන කතා කරන්න කෙනෙක් නැහැ. එනිසා ලෝකයා වැරදි කළා කියලා ඔබ බිය වෙන්න එපා. ලෝකයා වැරදි කරන්න කරන්න ඔබ දකින්න ඕනේ ධර්මයේ තියෙනා වූ යථා ස්වභාවයමයි. එනිසා ලෝකයා වැරදි කරද්දී ඔබ දඬුවම් කරන්න ගියොත් අනුන්ගේ වැරදි නිසා ඔබත් වැරද්දට පත්වෙච්ච, ඔබත් දඬණයට පත්වෙච්ච කෙනෙක් බවටයි පත්වෙන්නේ. එනිසා ස්වාමින් වහන්සේලාගේ වැරදි ඔබ හොයන්න යන්න එපා. ස්වාමින් වහන්සේලා සීලෙන් දුර්වල වුණොත් ජූරිය තමා තුලයි, සංස්කාර කියන ජූරි සභිකයා සුන්දර තීන්දුවක් දෙයි. විඥාණය විසින් ඒක සතර අපායේ බරපතල දුක් සහිත තැනකට උපත්ය සකස් කරලා දේවි. එනිසා අනුන්ගේ වැරදි උදෙසා ඔබේ සංස්කාර දුර්වල කරගන්න යන අවස්ථාවය නැහැ. ඇයි අපි දුර්වල කරගන්නේ? බුදුරජාණන් වහන්සේ කිව්ව තැනින් අපි බැහැරට යනවා. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ? බුදුරජාණන් වහන්සේ කිව්වේ කාසාය කණ්ඩකට වේවා දන් දෙන්න සාංගික වශයෙන් අරමුණු කරගෙන සාංගික කුසලයේ ඔබට ලැබෙයි. කාසාය කණ්ඩකට සාංගික දානයක් දෙන්න පුළුවන්. එනිසා සමාජය තුල දුස්සීලභාවයක් වැඩෙනවා නම් ඒ දුස්සීලභාවය තුලින් ඔබ තව තව සංසාර බය ඇති කරගන්න. ඒ දුස්සීලභාවය තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න. නිරේතුරුවම කෙනෙක්ගේ දුස්සීලභාවය දකිද්දී ඒ දුස්සීලභාවය තුල තමා ගැටෙන්නේ රූපය ඇසුරු කරගෙනයි මේ ගැටීම සකස් වෙන්නේ. ඒ රූපය නිත්‍යද අනිත්‍යද කියලා දකින්න. ඒ වගේ මේ දුස්සීලභාවයට පත් උනා වූ ඒ බාහිර රූපය සතර මහා ධාතුවක්. ඒ රූපය නිත්‍යද අනිත්‍යද කියලා නුවණින් දකින්න. ඕකයි කරන්න ඕනේ. දුස්සීල කෙනෙක් දැක්කට පස්සේ එයාට චෝදනා කරන්න, පලිගන්න ගිහිල්ලා අපි දුස්සීලභාවයට පත් වෙන්නේ නැතුව දුස්සීල කෙනා කියන්නේ ධර්මයක්. ඒ ධර්මයේ තුරින් ධර්මයක් ඔබ ජීවිතයට එකතු කරගන්න. නමුත් ඒක නෙමේ සමාජය කරන්නේ. ඒතොර දුස්සීල කෙනා දකිද්දී නිරයතුරුවම දුස්සීල කෙනා දැකලා ගැටෙන හිත සකස්ුනේ රූපය ඇසුරු කරගෙන. ඒ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. දුස්සීල කෙනා තුලින් කාය අනුපස්සනාව මතු කළා. දුස්සීල කෙනා කියන්නේ සතර මහා ධාතුවක්. ඒ සතර මහා ධාතුව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. දුස්සීල කෙනා තුලින් කාය අනුපස්සනාව මතු කළා. ඒ කාය අනුපස්සනාව මතු කරන වෙලාවේ ඔබ ඉන්නේ සුන්දර වූ උපේක්ෂා සාගත විඳීමක. ඒ උපේක්ෂා සාගත විඳීම නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. දුස්සීල කෙනා තුලින් වේදනා අනුපස්සනාව මතු කළා. එතකොට ඒ දුස්සීල කෙනා තුලින් සකස් වුණා වූ ඒ දුස්සීල භාවයට අදාළ සෑම දෙයක්ම සකස් වුනේ සිතුවිලි ඇසුරෙන්. ඒ සිතුවිලි නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. දුස්සීල කෙනා තුලින් චිත්තානුපස්සනාව මතු කළා. එතකොට ඒ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව මතුවෙද්දී ඒ දුස්සීල ස්වාමින්වහන්සේ විදර්ශනාවෙන් දකිද්දී තමා තුල වැඩෙන්නේ සප්තබොජ්ජංගයක්. ඒ සප්තබොජ්ජංගයේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ධම්මානුපස්සනාව වැඩෙනවා. එනම් බලන්න සමාජය තුල දින දුස්සීල භාවය ඔබට සුන්දර කමටහනක් බවට. නමුත් ඔබ මේ සුන්දර කමටහන් සියල්ල මගහරිනවා. ඔබ මේ සුන්දර කමටහන් සියල්ල මගහැරලා ඔබ ධර්මයේ සොයාගෙන අවබෝධයේ සොයාගෙන මාස ගණන් තැන් තැන් වල ගිහිල්ලා භාවනා ඇස් දෙක ඉදිරිපිට සුන්දර කමටහන් තියෙනවා. ඒ නිසා වෙලා තීන කෙනා කැමති කෙනා ගිහිල්ලා විවේකීව භාවනා කරන්න කිසි වරදක් නැහැ. නමුත් ගිහි ජීවිතයේ ගත කරන ඔබලාට දුස්සීල භාවයත් සිල්වත් භාවයත් දෙකම කමටහනක්. එතෙන්ට අපි එන්නේ දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම සීලය තුලිනුත් දුස්සීල භාවය තුලිනුත් ඔබ සතර සටිපට්ඨානයක් විදර්ශනාවක් මතු කරගන්න. දැන් ඔබ හිතන්න ඔබ පන්සිල් රකින්න කෙනෙක් කියලා. දැන් පන්සිල් සමාදන් වෙන කෙනෙක් පංචශීලය සමාදන් වෙලා ඒ සමාදන් වුණා වූ සීලය තුලින් සතර සටිපට්ඨානය මතු කරගන්න. ඒතර පංචශීලය සමාදන් වෙලා කොහොමද ඔබ සතර සටිපට්ඨානය මතු කරගන්නේ? ඔබ සමාදන් වුණා වූ සිල්පදය ආරක්ෂා කරගත්තේ මේ රූපය ඇසුරු කරගෙන. ඒ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. අන්න සීලය තුලින් කායානුපස්සනාව මතු කරගත්තා. එතකොට ඔබ සීලය ආරක්ෂා කරපු වෙලාවේ කායානුපස්සනාව දැක්ක වෙලාවේ ඔබ ඉන්නේ උපේක්ෂාසහගත විඳීමකම නැත්තම් සැප වේදනාවක. ඒ සැප වේදනාව උපේක්ෂාව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. අන්න සීලය තුලින් වේදනානුපස්සනාව මතු කරගත්තා. ඊළඟට මේ සීලේ සෑම ආනිසංශයක්ම තමා වැඩුනේ සිතුවිලි ඇසුරෙන්. ඒ සිතුවිලි නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. අන්න සීලය තුලින් චිත්තානුපස්සනාව මතු කළා. එනං ඔබ සීලය තුල ඉන්න වෙලාවේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව වැඩුන වෙලාවේ ඔබ ඉන්නේ සප්තබොජ්ජංගයත් තුලයි. ඒ සප්තබොජ්ජංගයේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. අන්න සීලය තුලින් ධම්මානුපස්සනාව. එනං නෝනා මේ සෑම දෙයකින්ම උතුම් සතර සටිපට්ඨානයන් මතු කරගන්න අපිට පුළුවන්. එනං ඔබ හිතන්න ඔබ හතින් සිල්පදයක් බිඳුණා කියලා. දැන් සිල්පදයක් බිඳිලා දැන් ඔබ ගැටි ගැටි ඉන්නවා. මං අපායයිද සතර අපායට වැටෙයිද මොකක් වෙයිද කියලා ඔන්න දැන් ගැටෙනවා. නමුත් මේ නිරේතුරුවම ඔබ දකින්න දෑස් දෙක පියාගෙන මේ සිල්පදයේ බිඳුනේ රූපය ඇසුරු කරගෙන. ඒ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. බිඳුණු සිල්පදයේ තුලින් කායානුපස්සනාව මතු කරලා ගත්තා. එතකොට ඒ සිල්පදයේ බිඳෙන මොහොතේ ඔබ ඉන්නේ දුක් වේදනාවකද සැප වේදනාවකද උපේක්ෂාවකද? දුක් වේදනාවක්. ඒ දුක් වේදනාව නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. අන්න බිඳුණු සිල්පදයේ විසින් වේදනානුපස්සනාව මතු කරලා ගත්තා. එහෙනම් සිල්පදයේ බිඳුන වෙලාවේ ඔබ තුල සකස් වුණ සෑම සිතුවිල්ලක්ම නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. අන්න බිඳුණු සිල්පදයේ තුලින් චිත්තානුපස්සනාව මතු කරගත්තා. සිල්පදයක් බිඳුන වෙලාවේ ඔබ ඉන්නේ පංච නීවරණයක් තුලයි. පංච නීවරණ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. බිඳුණු සිල්පදයේ තුලින් අන්න ධම්මානුපස්සනාව මතු කරගත්තා. එහෙනම් මේ සෑම ධර්මතාවයක් හොඳ සහ නරක මේ දෙපැත්තෙම නොනා සතර සටිපට්ඨානයන් මතු කරගන්න පුළුවන් නේද? නමුත් සමාජය ඒක නෙමෙයි කරන්නේ. හරි දෙයට ගිහිල්ලා ඇලෙනවා, වැරදි දෙයට ගිහිල්ලා ගැටෙනවා. ඇලීමත් ගැටීමත් කියන දෙකම අනිවාර්යයෙන්ම තමා තුල සක්කාය දිට්ඨිය සකස් කරනවා කියන කාරණේ දකින්නේ නැහැ. ඒ නිසා නිරේතුරුව මේ ඇලීම් ගැටීම් දිශාවට යන්නේ නැතුව හරි වැරද්දේ මේ ඇලීම් ගැටීම් උපේක්ෂාව කියන තැනට මුලින් ගන්න. එතන තමයි ධර්මය. ඒ තැන ඉඳන් මේ සෑම සැප වේදනාවක්ම දුක් වේදනාවක්ම නොනා සතර සටිපට්ඨානට යොමු කළ දකින්න. ඒ දකින්න දැක්ම තමයි උතුම් චතුරාර්ය සත්‍ය දකින්න යන ගමනේ අපිට තියෙනා වූ එකම මාර්ගය. එහෙම නැතුව නොනා ලෝකය හදන්න යන්නේ අපි නොහැදුන නිසාමයි. මම කවදාක්වත් විවෘතව කියනවා මේ ලෝකයේ දශමයකවත් හදන්න යන්නේ නැහැ. මන් දන්නවා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙලා හදන්න බැරි වුණු ලෝකයක් මට හදන්න බෑ කියලා. ඒ නිසා මේ ලෝකයේ දශමයක්වත් මට නම් හදන්න බෑ නෝන. නමුත් අපි දන්න ධර්මයක් තියෙනවා නම් කරුණාවෙන් ලෝකෙට කියනවා කැමති කෙනෙකුට හැදෙන්න පුළුවන්. එතනයි තැන. ඒ තැන හිටියොත් තමයි නෝනා අපිට මේ මාර්ගයේ ඉස්සරහට යන්න පුළුවන්. ඉන් මෙහා අපි ලෝකය හදන්න ගිහිල්ලා අපි නොහැදිච්ච කෙනෙක් බවටත් අවසානයේදී අපිත් ලෝකයක් දෙකම නොහැදුන තැනටත් අපි අරන් යන්නේ. ඔතෙන්ට තමයි යන්නේ. ලෝකයේ යන දිශාවකට යන්න දීලා ඔබ උඩුගම් බලා යන කෙනෙක් බවට පත් වෙන්න එතන තමයි ධර්මයේ ශක්තිය ඔබේ ජීවිතයට ලැබෙන්නේ.
ගරු ස්වාමීන් වහන්ස, එකම අකුසලය පුද්ගලයන් දෙදෙනෙකු අතින් සිදුවන විට එහි විපාක සකස් වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස?
මෙහෙමයි නෝනා, කෙනෙක් අතින් අකුසලයක් සිද්ධ වෙද්දී ඒ අකුසලයට විපාකයන් සකස් වෙද්දී නෝනා පුද්ගලයින් දෙදෙනෙක් එකම වැරද්ද කළා කියලා අකුසල එක හා සමාන නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පුද්ගලයින් දෙදෙනෙක් සිල්පද දෙකක් විඳින්න පුළුවන්. දැන් අපි කියමු පන්සලකුත් තියෙනවා, ආරණ්‍යකුත් තියෙනවා. හොඳද? දැන් පන්සලේ ස්වාමින් වහන්සේ 12න් පස්සේ ආහාර ගන්නවා. නමුත් පන්සලේ ස්වාමීන් වහන්සේ 12න් පස්සේ ආහාර ගන්නවා කියලා ගමේ දායකයෝ ඔක්කොම දන්නවා. එයා ඒක හොරෙන් නෙමෙයි කරන්නේ, විවෘතව කරනවා. හංගන්න යන්නේ නැහැ. ගමේ දායක පිරිස් දන්නවා ඒ ස්වාමීන් වහන්සේ රැට මොන හරි ආහාරයක මොන හරි ටිකක් ගන්නවා කියලා. ඒක සොරකමක් හැටියට එයා කරන්නේ නැහැ. නමුත් තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ 12න් පස්සේ ආහාර ගන්නවා. නමුත් උන්වහන්සේ ආහාර ගන්නවා කියලා කාටවත් හඟවන්නේ නැහැ. එහෙනම් ඕනා මෙතනදී දෙන්නාම එක වැරද්ද කළත් අර සංගවලා වැරද්ද කරන කෙනාගේ අකුසලේ ඉතා බලවත්. ඒක තේරුම් ගන්න. සංගවල අකුසලයේ කරන කෙනාගේ අකුසලයේ ගොඩක් බැලුවා. මොකද ඒක සොරකමට වඩා අනිවාර්යම බොරුවයි සොරකමයි සියල්ල මෙතන සිල්පද ගොඩක් බිඳිලා තියෙනවා. ඒ නිසා නිරේතුරුවම නොනා එකම සිල්පදේ දෙන්නත් බින්දත් ඒ දෙන්නාගේ චේතනා මත අනිවාර්යම අකුසලයේ වෙනස්භාවයට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඝයාගේ ගුණයන් කියද්දි සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමිචිපටිපන්න ගුණයයි සංඝයාගේ ශ්‍රේෂ්ඨ ගුණයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතොර ඒ ශ්‍රේෂ්ඨ ගුණයන් දැකලයි ගිහි පින්වතුල්ලා සංඝයාට යම් දෙයක් පූජා කරන්නේ. එතකොට මේ ශ්‍රේෂ්ඨ ගුණයන් දැකලා සංඝයාට යම් දෙයක් පූජා කරද්දී අතීත සංඝයා අරමුණු කරගෙන පූජා කළත් නෝනා. එතකොට වර්තමාන සංඝයා හැටියට අපි දක්ෂ වෙන්න ඕනේ ශ්‍රේෂ්ඨ ගුණයන් තුල අපි ජීවත් වෙන්න. අපි මේ ශ්‍රේෂ්ඨ ගුණයන් පල්ලෙහාට දාලා අපි හැම වෙලාවම අතීත සංඝයා සිහිපත් කරලා අපි සිව්පසේ ගන්න යනවා නෝනා අපි ණයකාරයෝ බවටයි පත් වෙන්නේ. ඒක තේරුම් ගන්න. මොකද වර්තමාන සංඝ සමාජයේ තියෙන දුර්වලතාවයක් තමයි අතීත රහතන් වහන්සේලා පෙන්නලා අපි යැපෙනවා. ඇයි අපිට ඒ ගුණ ඇති කරගන්න බැරිද? මම සංඝයා හැටියට කෙනෙක්ගෙන් බත් පැන්දක් ගත්තත් නෝනා මට අතීත සංඝයා පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. මට පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ සංඝයා අරමුණු කරගෙන දෙන්න කියන තැනදී මම සංඝයාව අරමුණු කරගෙන ඒක බාර ගන්නවා. නමුත් මට අතීත සංඝයා අරමුණු කරන්න ඕනේ නැහැ. මං සංඝයා කිනේ ගුණය භික්ෂුවක් හැටියට ජීවිතේට දරාගත්තා. එතනයි තැන නෝනා. එතකොට ඒ දරාගත්තේ එක පැත්තකින් මගේ ගැලවීම උදෙසා. කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා මම ලෝකයාට ණය වෙලා වැළඳුවේ දවස් 7යි කියලා. මම ලෝකයාට ණය වෙලා වැළඳුවේ දවස් 7යි. ඒ කියන්නේ උන්වහන්සේ රහත් ඵලයට පත් වෙන්නේ 7 වෙනි දවසේදී. ඒ කියන්නේ අපි රහත් ඵලයට පත් නොවුනොත් නෝනා අපි වළඳන සෑම බත් ඇටයකටම අපි ණයකාරයෙක් කියන කාරණේ මම නෙමේ කියන්නේ කාශ්‍යප මහරහතන් වහන්සේ. සූතගත ධර්මයේ දෙයක්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අතීත රහතන් වහන්සේලා පෙන්නලා අපි ගැළවිලා ඉන්නේ නැතුව නිරතුරුවම ඒ අතීත ආර්යයන් වහන්සේලා ළඟ තිබ්බේ ගුණයන්ගෙන් එක භාගයක් හෝ ඇති කරගෙන නෝනා ලබන සිව්පසේ ණයකාරීත්වය අඩු කරගන්න. ලැබෙන සිව්පසේ ණයකාරීත්වය අඩු කරගන්න. ඒ දැක්ම අපිට නැතුව අපි හැම වෙලාවම අතීත සංඝයාට ඇඟිල්ල දික් කරලා වර්තමානයේ අපි දුර්වල වෙලා සිව්පසේ ගත්තොත් නෝනා මම හිතනවා අපිට සංසාරයේ ඒ ණය ගොඩාක් ගෙවන්න වේවි. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ධර්මයක්. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ ධර්මයක්. ඇයි ධර්මයක් වෙන්නේ? මේ සියල්ලම සංස්කාරයන්ගේ ඵලයක්. එහෙනම් මේ මම භික්ෂුවක් හැටියට මාව දකිද්දී මාතුලින් ඔබ දකින්න ඕනේ ධර්මයක්. ධර්මයක් කියන්නේ ඇයි? මේ මගේ ජීවිතය කියන්නේ නෝනා සංස්කාරයන්ගේ ඵලයක්. මේ ලෝකේ මම ඔබව දකින්නේ ධර්මයක් හැටියට. තේන්න? මොකද ධර්මයක් කියන්නේ ඔබ සංස්කාරයන්ගේ ඵලයක්. වෙන දෙයක් නෙමෙයි. තේන්න? එනිසා නිරේතුරුවම තමා තුලින් තමා ධර්මයක් හැටියට තමයි තමා දකින්න ඕනේ. මොකද මේ සංස්කාරයන්ගේ ඵලයක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ. තේරෙනවද? එහෙනම් නෝනා මේ සංස්කාරයන්ට අදාළවයි මම මේ මෞකසර බලගන්නේ. එතකොට එහෙනම් මේක මේ ජීවිතේ එක ෂණයෙන් ඇති වෙච්ච දෙයක් නෙමෙයි. තේරෙනවද? ඊට අදාළව සංසාරයේ භවයෙන් භවය භවයෙන් භවය පුහුණු කරමින් පුහුණු කරමින් පුහුණු කරමින් සීලය පුහුණු කරමින් දානය පුහුණු කරමින් ත්‍යාගය පුහුණු කරමින් මෛත්‍රිය පුහුණු කරමින් ආපු ගමන. ඒ ගමනේදී අනිවාර්යයෙන්ම මට මේ ජීවිතේ පැවිදිභාවයේ මුණ ගැහෙන්න ඕනේ. ඒ පැවිදිභාවයේ ශක්තිමත් කරන්නමයි මම අර පැවිද්ද කියන තැන්ට ගිහිල්ලා ආපසු හරෝලමාව ගෙදර අරින්නේ. එතනදුත් මං ධර්මයක් දකින්නේ. එදාමාව ගෙදර අරින්නේ ඇයි? ශක්තිමත් පැවිද්දක් කරා මාව සූදානම් කරන්න. එදා මං දැක්ක මා තුල තියෙන කාමරාග පටිගයන් මට භාවනාවෙන් නැති කරන්න බෑ කියලා. එදා මම දැක්කා. ඒ නිසයි මම කිව්වේ අත් විඳිමින් අත් දකිමින් අවබෝධය කරාවයි කියන වචනේ මම පාවිච්චි කළේ.
ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අත්දකිමින් අත්විඳිමින් ජීවිතය පසක් කරගන්නට උත්සාහ කරා. ගිහි ජීවිතෙන් මිදෙන්නට උත්සාහ කළා. ඔබ වහන්සේ එයින් මිදුණා. ඔබ වහන්සේ තුල ඇති වූ මෙම ආධ්‍යාත්මික මානසික පෙරලිය ක්ෂණිකව ඇති වෙච්ච දෙයක්ද ස්වාමීන් වහන්ස?
ක්ෂණිකින් නෙමෙයි ඇති උනේ, සද්ධර්ම ශ්‍රවණය තුලින් ඇති උනේ. මොකද මං ගිහි කාලේ කවදාකවත් එක විනාඩියක්වත් භාවනා පන්තියකට ගිහිල්ලා අඩු වශයෙන් මං ආරණ්‍ය වලටවත් මං ගිහිල්ලා නැහැ. තේන්න? මම ගමේ පන්සලයි ඇසුරු කළේ. ගමේ ආරණ්‍ය තපෝවනේ තමයි මං සිත සමාදන් වෙන්න ගියේ. එතනින් තමයි මං බේරුනේ එක පැත්තකින්. නමුත් මම වටේම කොහෙවත් දුවන්න ගියේ නැහැ. ඒ නිසා මං ගමේ පන්සල ඇසුරු කරගෙන ගමේ තිබ්බ ආරණ්‍ය ඇසුරු කරගෙන ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් ධර්මදේශනා තුලින් සද්ධර්ම ශ්‍රවණයෙන් මං ධර්මයේ මතු කරගත්ත කෙනෙක්. මං ඒකට සාදු සාදු කියලා මේ වෙලාවෙත් පුණ්‍යානුමෝදනා කරනවා. අතීතයේ වැඩ සිටියා වූ ඔය පානදුරේ අරියදම ස්වාමීන් වහන්සේලා, සෝම ස්වාමීන් වහන්සේලා, රේණුකානේ ස්වාමීන්, ඔය හැම ස්වාමීන් වහන්සේගේ නමගේ සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලයි මම ධර්මයේ මතු කරගත්තේ. එහෙම නැතුව මට මතු කරගන්න කවුරුත් පාරක් පෙන්වෙන්නේ නැහැ නෝනා. ඒ මතු කරගත්තේ ඇයි? මගේ සාංශාරික කුසල් ධර්මය නිසා. ඒතකොට ඒ සාංශාරික දේ තමයි මට මේ ලැබෙන්නේ. දැන් මට මොකක් හෝ ජනප්‍රියභාවයක් තියෙනවා නෝනා, දෙවියෙක් බ්‍රහ්මෙක් දුන්න දෙයක් නෙමෙයි. ඒ මගේ සීලේ ශක්තිය. ඒතර මම මේ ජීවිතේ සීලේ ශක්තිමත් උනේ ඇයි? සංසාරේ මං සීලේ ශක්තිමත් භාවයට පත් කරගෙන තියෙනවා. ඒතකොට ඒ සීලේ ශක්තිය විපාක දෙනකොට අන්න ජනප්‍රියභාවය කියන කාරණේ එනවා. එහෙම නැත්නම් මම මේ වංචාවෙන් බොරු කියලා ජනප්‍රියභාවයක් තියෙන මොකක් හෝ තියෙනවා නම් ඕනේ එක මම වංචාවෙන් බොරු කියලා ගත්තා වූ දෙයක් නෙමෙයි. ඒක ඉබේම ආවා වූ දෙයක්. තේන්න? ඒතර මම යන තැන මට සිව්පසේ ලැබෙනවා නම් ඕනා, ඇයි ඒ සිව්පසේ ලැබෙන්නේ? සංසාරේ මං දන් දීපු නිසා. වෙන දෙයක් නෙමෙයි. කන්නේ නැතුව මට තියෙන දේ මං දන් දීලා තිනවා. තේන්න? ඒ නිසා ඒ දුන්නේ දෙයයි මට පෙරලා මේ විපාකයන් හැටියට ලැබෙන්නේ. ඒ දෙන තැන මං ප්‍රණීත දේ දීලා තිනවා. මං කතරගම යද්දි කවදාකවත් අර යාචක මහත්තයෙකුට රුපියල් 10ක් රුපියල් 20ක් දෙන්නේ නැහැ. මං හැම වෙලාවෙම රුපියල් 20 චොකලට් 20ක් 25ක් බෑග් එකේ දාගෙන තමයි යන්නේ. ගිහිල්ලා මං ඒගොල්ලන්ට දෙන්නේ චොකලට්. මොකද ඒ ප්‍රණීත දේ මට දීලා පුරුදුයි. ඒ නිසා නෝනා මට යන තැන ප්‍රණීත දේ ලැබෙනවා. ඒතොර මං දුන්නේ දෙයයි මම ලැබෙන්නේ. ඇයි මම එහෙම දෙන්නේ? මම සංසාරේ විදියට දීලා. එහෙනම් නෝනා මේ හේතුඵල ධර්මයන් මේ තියෙන්නේ, වෙන දෙයක් නෙමෙයි. එතකොට මේ හේතුඵල ධර්මයන්ට අදාළව අපේ දැනීම් විඥානීය ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. දැන් පැවිදි වෙන්න යන්න, දැන් මෙතන බෑ දැන් හැරිලා එන්න, කාමයේ තුලට යන්න, කාමයන්ගේ අත්දැකීම් මොනවද මේ? විඥානීය කියන්නේ දැනීම්. දැනීම් සකස් වෙන්නේ කොහොමද? අතීත සංස්කාරයන්ට විපාක දෙන්න. එතකොට අතීත සංස්කාරයන්ට අදාළව විඥාන සකස් වෙලා සිල්පද බිඳගෙන අකුසල් වඩමින් ඕනා ගමන් මාර්ගය අපි ඉස්සරහට අරන් ආවා. අනතුරුකට ලක්ුණේ නැහැ. මම නිරතුරුව කිව්වා මා ළඟ තියෙන කාම රාග පටිගයන් ගැන මට ආයිමත් කාගෙන්වත් අහන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා සුවසේ ඇති පදමට මගේ ළඟ තිබ්බ කෙනෙක්. නමුත් ඒවා තිබ්බ නිසායි මං අවුරුදු 24 දී පැවිදිභාවයට යන්න නැතුව හැරලා ගෙදර එන්නේ. මොකද මං දන්නවා ගියා නම් මාව අනතුරට යනවා කියලා. ඒ නිසා මං එතනින් ඇවිල්ලා නෝනා අත් විඳිමින් අත් දකිමින් තමයි අවබෝධය කියන කාරණේට මතු කළා. ගිහි කාලය තුල මං අත් විඳිමින් අත් දකිමින් මේ කාරණා තුලට බැසගත්තේ නැත්නම් නෝනා භාවනාවෙන් කවදාක්වත් මේ තිබ්බා වූ කාමරාග පටිගයන් කඩන්න බෑ. නමුත් මං කරපු දේ තව කෙනෙක් කරන්න යන්න එපා. කරන්න ගියොත් ඔහු අනාථ වෙනවා. මොකද මගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළ ඔහුගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල කෙනෙක් අත් විඳිමින් අත් දකිමින් අවබෝධය කරා යනවා කියන කාරණයට අහොත් ඔහු අනිවාර්යයෙන්ම අනාථභාවයට පත් වෙනවා.
සමවන්න ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කාමභෝගී දේ වැඩි වැඩියෙන් අත්විඳේ එහි නිස්සාරත්වයේ වටහා ගන්නද?
එහෙයි, අත්විඳිමින් නිස්සාරභාවයේ වටහා ගැනීමයි මට තිබ්බේ. මොකද මං දැනගත්ත මා තුල තියෙන කාමරාග පටිගයන්ගේ බලවත් භාවය නිසා නෝනා භාවනාවේ මේ කඩන්න බෑ කියලා. ඒක මං අර පැවිදි වෙන්න අවුරුදු 24 ගිහිල්ලායි දැනගත්තේ. ඒතොර මම්මට අවංක වුණා. මට ලෝකෙට අවංක වෙන්න අවශ්‍ය නැහැ. මං කවුද කියලා මං ඉපදුන ගමේ අය හොඳටම දන්නවා. මං සිල්පද බින්ද හැටි ඒ සියල්ලම ගමේ අය හොඳටම දන්නවා. ඒ කියන්නේ මට ගමට හෝ ලෝකයට අවංක වෙන්න අවශ්‍ය වුණේ, මට අවශ්‍ය වුණේ නෝනා මේකෙන් මිදෙන්න අවශ්‍ය ශක්තිය ජීවිතේට ගන්න. එතෙන්දී ලෝකයා කියන දේ මං අහන්න ගියේ නැහැ. ලෝකයාගෙන් චරිත සාතික ගන්න ගියා නම් නෝනා මං අද මුණුබුරු මිනිබිරු වෙන තාත්ත කෙනෙක්. ලෝකයාගේ චරිත සාතික ගන්න ගියා නම්. ඒ නිසා මේ මොහොතේත් නෝනා මං ලෝකයාගෙන් චරිත සාතික ගන්න යන්නේ නැහැ. මං බුදුරජාණන් වහන්සේ දීපු සුන්දර චරිත සාතිකයක් තියෙනවා. ඒ චරිත සාතිකේ මට හොඳටම ප්‍රමාණවත්.
ඔබ ඔබට අවංකවන්න. එවිට ඔබට කොයියම් හෝ මොහතක සැනසීම මුණ ගැහෙනු ඇති. ස්වාමින්වහන්සේගේ පහදා දීම තුල ගැබ්ව ඇත්තේ එයයි. උන්වහන්සේගේ අවසාන වචනවල හරය එයයි. ජීවිතයට එක් කරගන්න මේ ඉරිදාවේ මේ මොහොතේ ඔබේ ජීවිතය ධර්මයෙන් ශක්තිමත් කරගන්නට ඔබ උත්සාහ කරන්න. ඔබේ ඊළඟ මොහොතේ ඔබ සැනසීම අත්විඳිනු ඒකාන්තයි.